මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන්න ඉල්ලා සිටිනවා.
මම මූලාසනය සඳහා ගරු ඉසුරු දරංගල මන්තුමා යෝජනා කරනවා.
යෝජනා මම ස්ථිර කරනවා.
ගරු නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 4ක් කාලයක් තියෙනවා.
මුලාසනාරූඪ ගරු මන්තුමනි, මම හිතනවා අද දවසේ මේ සාකච්ඡාවට රැගෙන තිබෙන විෂය පිළිබඳව පුළුල්ව කතා කරන්නටත් පුළුල්ව දකින්නටත් උවමනා කරන විෂයක් වුණාට ලැබිලා තිබෙන විනාඩි 4ක කාල සීමාව ඒකට ප්‍රමාණවත් වෙන්නේ නැති නිසාම ඉතාමත්ම කෙටියෙන් මම හිතනවා කරුණු කීපයක් මෙම ගරු සභාවේ අවධානයට යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒකම විශේෂයෙන්ම මූලිකවම පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාටත්, වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය ගරු සීබී රත්නායක මැතිතුමාටත්, ඒ වගේම වනජීවී රැකවරණ අලිවැටහාගල් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාටත් ඉදිරි වසර තුළ මේ කටයුත්ත කරන්නට ධෛර්ය ශක්තිය පතමින් සුබ පතමින්ම මම හිතනවා අද ලෝක පරිමාණයෙන් ඉතාමත්ම බරපතල අභියෝගයකට මුහුණ දීපු පුළුල් සංකීර්ණ විෂයක් මේ විෂය. අද මම හිතනවා මේ පිළිබඳව ගනිද්දී මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ විෂයට අදාළව ගත්තම ලෝකේ බොහෝ රටවල් සමඟ මේ කරුණු පිළිබඳව අධ්‍යයනයන් පිළිබඳව සමුළු වලට සහභාගී වෙච්ච කෙනෙක්. 2010 අවුරුද්දේ මම මෙක්සිකෝවේ කැන්කුන් සමුළුවට ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණා පැවති පරිසර සමුළුවකට.
ඔබතුමා තව විනාඩි 2යි.
ඒ වගේම 2011 දකුණු අප්‍රිකාවේ ඩර්බන් වල පැවති පරිසර සමුළුවටත්, 2012 පැවති දොහා කටාර වල පැවති පරිසර සමුළුවටත් සහභාගී වෙච්ච කෙනෙක්. කොහොම වෙතත් අද ලෝකයේ ඉදිරියේ තියෙන බරපතලම පාරිසරික අභියෝග කරුණු විදියට ගත්තොත් පහක් තිබෙනවා. ඒ පහට මම හිතනවා මුළු ලෝකෙම යටත් අපිත් අපේ රටත් සහිතව. එක විදියට ගත්තොත් ලොව ජෛව විවිධත්වයේ ශීඝ්‍රයෙන් අතුරුදාන් වෙමින් පැවතීම, 2 දේශගුණික විපර්යාසය, පරිසර දූෂණය සහ සතුන්ට වාසස්ථාන අහිමිවීම, ඒ වගේම සතුන් ආසාක වඳවියාම, 4 වාසභූමි අනුවර්තනයේ ජෛව විවිධත්වයට බලපාන තවත් අභියෝගාත්මක බලපෑම, 5 අභියෝගයේ විදියට තිබෙනවා ඇතැම් විශාල මෙන්ම අග්‍රගන්‍ය වූ වැසි වනාන්තර සදහටම නැති යාම. ඉතින් මේ කියන කාරණා පහ මත තමයි අද අපේ සබහාදාම ජෛව විවිධත්වය පරිසරය අභියෝගයට ලක් වෙලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වය තුළ ගත්තොත් අපේ රට ගත්තත් අනාදිමත් කාලයක ඉඳලා අපේ රටේ ජෛව විවිධත්වය, සබහාදාම, ගහකොළ සතා සිවුපාව මේ හැම අතකින්ම අභියෝගයට ලක් වෙලා වැසි වනාන්තර අඩු වෙලා යන, ඒ වගේම ජනගහනය වැඩි වෙනකොට වනගහනය අඩු වෙන බරපතල වාතාවරණයක් එක්ක තමයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි අද මේ පොළොව තුළ ජීවත් වෙන්නේ. එනිසා අපිට ඉදිරි කාලය තුළ මේ අභියෝගය ඉතාමත්ම මාරාන්තික අභියෝගයක්. මේ අභියෝගය ජයග්‍රහණය කරන්නට නම් අපිට රටක් විදියට, සමාජයක් විදියට ඒ සඳහා මුහුණ දෙන වැඩපිළිවෙලකට අනුගත වෙනවා මිසක් දේශපාලන පක්ෂ විදියට, පුද්ගලයෝ විදියට මේ අභියෝගයට මුහුණ දෙන්න බෑ, මේ අභියෝගය ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා මම විශ්වාස කරනවා
ගරු අන්තිම ඔබතුමාගේ කාලය අවසන්
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අභියෝගය ඉදිරියේ අපි සියලු දෙනාම එකට ඒකරාශි වෙලා කටයුතු කරමු කියන පණිවිඩය ලබා දෙමින් මේ වගේ පුංචි අවස්ථාවක් ලැබීම පිළිබඳව කනගාටුවෙන් උවද සතුටු වෙමින් මගේ කතාව අවසන් කරනවා.
මම විශ්වාස ඔබතුමාට මිලඟට රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමනි, අද මේ රටේ වැදගත් විෂයක් පරිසරය සහ වනජීවී සහ වන සංරක්ෂණ විෂය. අද ලෝකෙම මේ වෙනුවට කතා කරන්නේ කොහොමද ලෝකයේ පරිසරය වෙනස් වෙන හැටි, ගෝලීය උෂ්ණත්වය කොහොමද, අපේ වන ඝනත්වය කොහොමද අපි රකින්නේ, කොහොමද පරිසරය රකින්නේ කියලා. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වෙලා මහින්ද 2020 ඉස්සෙල්ලම චක්‍රලේඛයේ ගැව්වේ මේකට විරුද්ධව. මට මතකයි 2001 5 මාසේ ලෝක පරිසර සම්මුතියන්ට අනුව 2001 අංක 5 චක්‍රලේඛයෙන් මේ රටේ තිබ්බ දිසාපතිගේ කැලෑ සියල්ලම වන සංරක්ෂණයට ගත්තා. ඇයි මේ වන සංරක්ෂණයට ගත්තේ? 29% තිබ්බේ කැලෑ ආවරණය ප්‍රෝණකම තිබ්බා මේක ආරක්ෂා කරන්න තව ටිකක් වැඩි කරන්න. ලක්ෂ 7ක් විතර දිසාපති කැලේ අවශේෂ කැලය කියලා මේ රටේ එකක් තිබ්බේ නැහැ. මේ කැලේ දැන් ගත්තා වන සංරක්ෂණයට. වුණා තමුන්නාසේ ආණ්ඩුව ඇවිල්ලා ඉස්සලම කරලා තියෙන්නේ. මේ වන සංරක්ෂණ යටතේ ආරක්ෂා වෙච්ච කැලෑ ටික ඔක්කොම ආපහු බාර දුන්න දිසාපතිට. මේක තමයි 2020 පළවෙනි චක්‍රලේඛේ. මහන්නේ මේ රට ලෝකෙම පරිසරය වනය ආරක්ෂා කරන වෙලාවක මේ පරිසරය ආරක්ෂා කරනද මේ වගේ තීන්දුව ගත්තේ. මට මතක් වෙන්නේ එදා දිසාපති කැලෙන් අක්කර 7000ක් ඇමරිකානු ඩෝල් සමාගමට දුන්නා 2015ට ඉස්සෙල්ලා. අපි විරුද්ධ වුණා. අද කිසිම නීතියක් රීතියක් නැතුව මේ ඩෝල් සමාගම අද අක්කර 7000ක් මොනරාගල වෙල්ලාස මිනිසුන්ගේ කැලේ ඉඩම් අද පරිහරණය කරන. මට මතක ආණ්ඩුව තියෙන කාලෙම කිසිම නීතියක් නැතුව අක්කර 50000ක් අක්කර 50000ක් මැනලා පත්තරමල දැන්වීම් දැම්මා පෞද්ගලික සමාගම් වලට එන දේශීය විදේශීය. මෙහෙමයි රජයේ කැල රජයේ ඉඳන් දෙන්න ගියේ. අපිට සැකයක් තියෙනවා ඇයි මේ විදියට මේ කැල ආපහු දිසාලේකම්ට දිසාපතිරට බාර දෙන්නේ කියලා. අක්කර 108ක් විතර ෆොරස්ට් එකේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන කැලෑ නිදාස් කරලා තියෙනවා. මේක වෙන්න ඕන වැඩක් නෙවෙයි. අපි අහන්නේ දැන් ඊයේ පෙරේදා මේවා විතරක් නෙවෙයි මේ රටේ වන විනාශයට පරිසර විනාශයට විශාලම හානිය පහුගිය අවුරුද්ද ඇතුළත කරලා තියෙනවා. ගම්පහ මීතිරිගල මේක තියෙන වන සංරක්ෂිතය මේක අයින් කරා. මේකත් බෙදුවා. ඊට පස්සේ බුදුරජාණන් අක්කර 600ක් මේ ආණ්ඩුව යටතේ පරිසර වේදීන් මේවා ගැන කතා කරනවා. මන්නාරම දිස්ත්‍රික්කේ වෙඩිකුලතිව් රක්ෂිත අක්කර 1000ක් විතර වෙඩිකලතිව්. ඒ වගේම පුත්තලම ආනවිලුන්දා රක්ෂිත දේශපාලඥෝ ගිහිල්ලා ප්‍රසිද්ධිය මේ කරේ. අනුරාධපුරේ මහදේවුල රක්ෂිත අක්කර 100යි. විල්පත්තුවේ ජාතික වන උද්‍යානයේ විතරක් අඹ වවන්න කියලා මේ ආණ්ඩුව ආපු ගමන් අක්කර 2000ක් ඩෝසර් කරා. බලන්න මහෝය රබකෙන් ඔය ආශ්‍රිතව රඳ පෝෂිතය
අක්කර 2000ක් දුන්නා. ගරු මුලසොනර මන්තුතුමනි, රංජිත් බණ්ඩාර මන්තුමා, සමහර කාරණා තියෙනවා මහවැලි අමාත්‍යංශයට අයිති වෙන ඒවා. මහවැලි
අමාත්‍යංශයේ ඔබතුමා වරද්දන්න කරන විදිහ වදන්න ඔබතුමා බොහොම හොඳ ඇමතිවරේ. ඒකනේ ඔබතුමාට කැපිලිත් වැඩි ඔකස්සේ.
ඒක
නිසා මහන්නේ
මහවැලිය උනත් ගන්න ඈ.
මහවැලිය උනත් ඇමතිතුමනි මේ රටේ ඉඳන්
මහවැලිය කියලා කියපු ඉඩම් ගත්තම ආයෝජක වෙනවනම් ආයෝජකයන්ට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා ඇති. නමුත් මේක රක්ෂිතයට ලඝු කරන්න එපා කියන එක තමයි මම කියන්නේ.
ඇමතිතුමනි මේක අපි නෙමෙයි, ඒ ප්‍රදේශයේ ආදිවාසීන් පොල්ලියබැද්දේ ආදිවාසීන් ඇවිල්ලා මම දැක්ක ඊයේ පෙරේදා උද්ඝෝෂණය කරනවා. කරුණාකරලා මේ විදිහට විනාශ වෙන්න දෙන්න එපා. මේක රඹකෑන් ඔය යටතේ. අපි දන්නවා රඹකෑන් ඔය ජලාශයේ පිරුණායම් බොහොමදයි නවතර කරපු ජලාශයේ පිරුණායම් පස්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ එහා පැත්තේ තියෙනවා ගම්මාන කීපයක්. රතුගල, බුලිපිටිය, නෙල්ලියද්ද, පොතුලියද්ද මේ ඔක්කොම අලියෙන්න පටන් ගත්තා. මේකත් දුන්නොත් තවත් වැඩි වෙයි. ඒ විතරක් නෙවෙයි අපිට ආරංචි හෝටන් තැන්නට බලංගොඩ ප්‍රදේශයෙන් පාරක් කපන්න යනවා කියලා. එමෙතුමනි මේක නයිද තියන්න එපා.
ගරු සිවිරත්නගේ කියන කතාන්දර විතරයි මොනම හේතුවක් නිසාවත් තව පාරවල් ආරම්භ කරන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ මේ එමෙතුමා.
ආණ්ඩු ආපු ගමන් සූර්යකන්ද පැත්තේ ඒත් පාරක් හැදුවා. ඒක එළියට ඇවිල්ලා නැහැ. ඒකත් හෝටල් හදන්න තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. අපි කියන්නේ කරුණාකර මේක කරන්න. ඒ වගේම නිල්ගල වනය. අද මේ රටේ ආරක්ෂිත වනය තමයි ගල්ලොන ගල්ලොය වන උද්‍යාන නිල්ගල වනය. ඒක වටේ ඉන්න කට්ටිය මේක හානි කරනවා බොහොම අඩුයි. මට මතකයි 2013 විතර මේක කපන්න ගිහිල්ලා ප්‍රදේශයේ හාමුදුරුවෝ ගිහිල්ලා ගස්වලට සිවුරු පැලඳුවා. දැන් අද ඒක ආපහු ඒ ප්‍රදේශයේ දේශපාලඥයෙක් අක්කර 25ක් විතර විනාශ කළා තියෙනවා. මම ස්තුතිය ප්‍රකාශ කරනවා වන සංරක්ෂණ නිලධාරීන්, ඒකට අවශ්‍ය පියවර ගත්තා, ඒක නීතිමය පියවර ගත්තා. මම විශේෂයෙන් මේ රටේ නිලධාරීන්ට අපි නිදහස දුන්නා විස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාරා. ඒක නිසා තමයි අර පරිසර නිලධාරිනිය ගම්පහ දිස්ත්‍රික්කයේ දේවානි කියන මේ නම මං කියන්න වෙන එකක් නිසා නෙවෙයි, ඒ අයට ශක්තිය ගෞරවය දෙන්න ඕන. ඇවිල්ලා කෙලින් කතා කර, ඊයේ පෙරේදා තෙන්නකෝන් කියන වන නිලධාරියා විජේකෝන් බොහොම බයක් නැතුව කෙලින් ඇවිල්ලා කතා කර. මම හිතන්නේ කොන්ද එහෙම්ම තියන්න කටයුතු කරන්න, එහෙම්ම තියන්න කටයුතු කරන්න. ඔබතුමන්ලාගේ යුතුකම ඒක තමයි. ඒ විදිහේ නෙවෙයි ඊයේ පෙරේදා මට මතයි මේක වන සංරක්ෂණය විතරක් නෙවෙයි, අමුණාංශල ලොකුම මෝඩ වැඩක් කරා පරිසරය ආරක්ෂා කරන්න කියලා වැලි වලට ප්‍රවාහනයට නිදහස දුන්නා. මොනවාද කරේ කොහේ හරි කියලා හොරෙන් පටව ගන්නවා, බයක් නැතුව වැලිට ගිනියනවා. මේක නිසා රක්ෂිත වැලි නිදි විශාල ප්‍රමාණයක් හානි වුණා. ඒකට මේ ආණ්ඩුවක් කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි, මම මේක ඔබතුමාට පැමිණිලි කරන්නේ පරිසර ඇමතිතුමා නෑ, ඊයේ පෙරේදා කුඹුකංගොය ආශ්‍රිත කුඹුකංගොය යාමුනේ වැලි දැම්මා. මේකට ගියා මාධ්‍යවේදියෙක් මොණ්ඩාල. මේ මාධ්‍යවේදියා ගිහිල්ලා මේකේ ෆොටෝ ගන්නකොට මාධ්‍යවේදියාට ගැහුවා. මාධ්‍යවේදියාට අන්තිමට කරගන්න දෙයක් නෑ, පැමිණිලි දැම්මා. මේකට අවශ්‍ය පියවර ගත්තෙත් නෑ. මාධ්‍යත් නිහඬයි, පොලිසියත් නිහඬයි. ඒ විතරක් නෙමෙයි, මයි අද වැලි පස් මෑමතුමාට කියන බලපත්‍ර ආපහු ඇති කරන්න. වැලි මේවා කරා කියලා, වැලි බලපත්‍ර ප්‍රවාහන අයින් කරා කියලා වැලි මිල රුපියල් 1000කින් උණ්ඩන් අඩු වෙන්නේ නැහැ. ඒකේ වාසිය නෙමෙයි, හරියට අර සීනි වල ටැක්ස් එක අඩු කරා වගේ තමයි මේකත්. කරුණාකර අපි ඉල්ලන්නේ ඒ වගේම මෑමතුමායි මයි ඉල්ලා සිටිනවා නිල්ගල වනෝද්‍යානය. මම නිල්ගල වනෝද්‍යානය අද අක්කර 125,000ක්. මේක මම හිතනවා ලංකාවේ තියෙන බොහොම ආකර්ෂණීය වන උද්‍යාන.
ගරුවන්තුම ඔබතුමාගේ විනාඩි දෙකක කාලයක්.
මේකේ තමයි තියෙන්නේ අරලු බුළු නෙල්ලි සියලුම ඖෂධ උද්‍යානය. මම ඇමතුමා ඉල්ලා සිටිනවා අද අපි යාල විල්පත්තු මේ කුමන ඔක්කොම අද සංචාරකවම පිරිතිරි යනවා. මම අපේ ශෂින් රාජපක්ෂ මැතිතුමාත් එක්ක ගිහින් කරුණාකර මම කියනවා මේ නිල්ගන වන උද්‍යානයේ සංචාරකයින්ට යන්න පුළුවන් විදියට, ගමන් කරන්න පුළුවන් විදියට කරුණාකර මේක විවෘත කරන්න අවශ්‍ය යටිතල පහසුකම් දීලා
ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම ඔය වගේ කැලෑ ඇලි කිරීම විනාශ කිරීම කරන කට්ටියට කිසිම සමාවක් නම් දෙන්න සූදානම් නැහැ කියන එකත් වගකීමෙන් කියනවා. ලඝු කරන්න පුළුවන් කියන්න පුළුවන්, හැබැයි ඒකට නිලධාරින් එක්කේ කාර්යක්ෂම වැඩපිළිවෙල ක්‍රියාත්මක
කරුණාකර ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ ඒ කාර්ය කරන්න. හොඳ පණ තියෙන නිලධාරීත් ඉන්නවා, ඔය අස්සේ වැරදි කරන අයත් ඉන්නවා. ඒ අයත් දඬුවම් කරන්න ඕන. අපි දන්නවා එහෙම අයත් ඉන්නවා. අපි කොටසක් අපි හොඳ කියද්දී වැරදි කරන අයට වැරදි කියලා කියන්න ඕන. ඉතින් කරුණාකර මම හිතන්නේ නිල්ගල වන උද්‍යානයේ කරුණාකර ඒ කටයුත්ත ආරම්භ කරන්න කියලා තමයි උන්වහන්සේ ඉල්ලනවා. ඒ වගේම පරිසර ඇමතුමා ඉස්සෙල්ලා හිටියේ නැහැ. පරිසර ඇමතුමා මම ඉල්ලා සිටිනවා කරුණාකර මේ වැලි පස් සෙල්ලම නම් නවත්තන්න ඕන. දැන් මම හිතන්නේ වැලි එකෙන් ලොකු විනාශයක් මේ රටේ පරිසරයට වුණා. දැන් කරුණාකර ඒක නවත්තන කටයුතු කරන්න. මම පස් වලටත් ඒ වැඩේම වෙනවා ඇමතුමා.
ඒ ගරු මන්ත්‍රමණි මුලාසනාරූඪ මේ මන්ත්‍රමා කියපු කාරණේ පිළිබඳව අපි දැනටමත් අවධානය යොමු කළ වෙනම ජනාධිපති කාර්යසාධක බලකායක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. වැලි පස් ගල් සඳහා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒකේ සම්පූර්ණ එක ඒකාබද්ධ වැඩපිළිවෙළක් සහිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද සම්වර්ධනයත් නතර කරන්න බෑ. දැන් මොකද මේ ගන්න වැලි හරි පස් හරි කොහේ වරි ගිහිල්ලා දාන්නේ නැහැනේ, ඔක්කොම සම්වර්ධන වැඩවලට තමයි ගන්න. ඒ නිසා පරිසරයට හානියක් නොවන විදියට මේවා ගැනීම සඳහා ඒකේ අවශ්‍ය නිර්දේශ ලැබෙනවා. දැනටමත් දැන් මොණරාගල දිස්ත්‍රික්කයේ මේ එක කොට්ටාසයක අපි පහුගිය පාර්ලිමේන්තු ප්‍රතිශකා කාර්ක සභාව ඉල්ලීම අනුව අර ගොඩ වැලි කැපීම කියන එක නතර කරලා තියෙනවා. මොන්රාගල
බදුළු වෙල නාගුල්ල ගම මේක පරණ ගම්මානයක්. මේක ඇමතුමනි මේක ඉංගිනියාගල සේනායක සමුද්‍රය ආරම්භ කරන්න ඉස්සලා තිබ පාරම්පරික ගම.
ගරු මන්තුම ඔබතුමා කාලය අවසන්.
මේ ගම සේනායක සමුද්‍රය ඇදුවෙන් පස්සේ වනෝද්‍යානයක් ලෙස නම් කරලා තියෙනවා. නමුත් පරණ ගමේ මිනිස්සු තාම ඉන්නවා. පවුල් 200ක් 250ක් ඉන්නවා.
ගරු මන්තුම අවසන් කරන්න.
විනාඩිය. මේගොල්ලෝ එළියට යන්න විදියක් නැහැ මේගොල්ලන්ට. මොකද ගස්කොළ හදාගෙන, ගෙවල් දොරවල් හදාගෙන මං කියන්නේ මේගොල්ලන්ට දැන් දෙලොවක් අතර ඉන්න තමන්ගේ අයිතියක් නැහැ. වනෝද්‍යානයක් ඇතුළේ ඉන්නවා කියන්නේ කරුණාකරලා මේගොල්ලන්ට ඉඩම් නිදහස් කරන්න පාරම්පරික ගමන් සමග ඉල්ලන්නේ.
ගරු සිවිරත්නගේ මතුව.
ජීවන්ත වෙනවා. විශේෂයෙන් කියන්න ඕන අම්පාර නගරය අභය භූමියට යටත් වෙලා තියෙනවා. ඒ අභය භූමියට යටත් වෙලා තියෙන නගරය වගේම ඒ ප්‍රදේශයන් වල ගැසට් කරපු ආකාරය ඒක ඉදිරියේදී සකස් කරලා දීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම්.
බොහොම ස්තුතියි. අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් බොහොම හොඳ ඇමතිවරු දෙන්නෙක් ඉන්නේ අපේ නියෝජ්‍ය ඇමතිතුමත් ගමේ මිනිස්සයා පොල්ලේ බැද්ද කැපුවට නේද? කමන්නේ නැහැ එතුමත් ඒක ආරක්ෂා කරන කටයුතු කර අපි ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත පරම්පරා වෙනුවෙන් කරුණා කළා මේ පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරන්න.
බොහොම ස්තුතියි ඔබතුමාට. මිලඟට ශෂීන් රාජපක්ෂ මහත්මයා, ඔව් විමලියන් දිසානායක මහත්මයා.
ඔව් මම කියන්න කැමතියි මේ පොල්ලේ බැන්ද කපන්නේ මම කියලා. මේ මෙතුමා කියනවා මේක සාපරාධිය අපරාධයක්.
හොඳ
මේක ආරක්ෂා කරනවා වගේ
මේක මම
පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉන්න. ඒකේ ඩෝසර් කරලා ගස් දරලා වනයේ හානියක් කරලා නැහැ. තනිතලාබි මහාලා තියෙනවා මං ඒකත් නතර කරන්න කිව්වා.
හොඳයි බොහොම ස්තුතියි.
මේ මහාලේ ඉඩම් ඒවා. බොහොම ස්තුතියි. මහාලේ එමෙතුමාට මං කියලා
ඒක නතර කරන්න
කිව්වා. ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, මම ගල ගරු මූලාසුන රූඩ මන්ත්‍රීතුමනි, මම කතාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මා හිතවත් ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමන්ගේ විසින් අදහස් ඉදිරිපත් කිරීමේදී කරපු කාරණා සමග පෞද්ගලිකව මම එකඟ වෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම ඒ සඳහන් වුණ කාරණා පිළිබඳව අපේ ගරු අමාත්‍යතුමන්ලා දෙපළම සිබි රත්නායක මැතිතුමත් මහින්ද අමරවීර මැතිතුමත් දෙදෙනාම පෞද්ගලිකව මොන්රාගල දිස්ත්‍රික්කයට ඇවිල්ලා මේ පිළිබඳව අපි නිලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ පිළිබඳව ගන්න පුළුවන් සියලුම තීන්දුව තීරණ අපි අරගත්තා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පෞද්ගලිකව අපි පක්ෂයක් හැටියට අපේ නායකයන් මේ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව දැඩි තීන්දුව තීරණ ගන්නවා. මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයට පස්සේ මොන්රාගල දිස්ත්‍රික්කයේ තමයි වැඩිම වන ඝනත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සියලුම අර්බුද ගැටුම් සියලුම ප්‍රශ්න ඇති වෙන්නේ හුඟක් අපේ දිස්ත්‍රික්කවල. ඒ නිසා ඒවට කිසිම දේශපාලනික සහයෝගයක්වත් අපින් සම්බන්ධයක්වත් නැති බව මේ ගරු සභාවේ ප්‍රකාශ කළ යුතුයි. අද අපි මේ උත්තරීතර සභාවේ සාකච්ඡා කරන්නේ මම දකින විදිහට ඉතාමත්ම වැදගත් විෂයක්. භෞතික සංවර්ධනයන් දිහා බලාගෙන දැඩි අවධානයක් යොමු කරන අද ලෝකයට ස්වභාව ධර්මය ගැන අමතක වෙලා කියලා සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන්. මේ නව ගෝලීය ආර්ථික තත්ත්වයන් නිසා පාරම්පරික ජන මූලාශ්‍ර, ජන උපාය ක්‍රම, ඒ වගේම කෘෂි සංස්කෘතිය, පරිසරය, ඇලදොල, ගංගා සියල්ල විනාශ වෙමින් මුළු මානව සමාජයටම විශාල අරුබුදයක් වෙනවා. මානවයාගේ අනාගතයට රැඳී තියෙන්නේ ස්වභාව ධර්මය ආරක්ෂා වුණොත් පමණයි කියන එක අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි. ඒ නිසාම තමයි එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ ගෝලීය පරිසරක පහසුකමේ ග්ලෝබල් එන්වායරන්මන්ටල් ෆැසිලිටි 7 වන චක්‍රය අරමුදල් සඳහා ව්‍යාපෘති යෝජනාවන් 6ක් අපේ අමාත්‍යාංශය හරහා මේ වෙනකොටත් අනුමැතිය ලිපිය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රජය, අපේ පරිසර අමාත්‍යතුමන් සොරකමු ගංගා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පිරිසුදු ජලය ජනතාවට ලබා දීමට කටයුතු කරන්න උත්සාහයක් ගන්නෙත් මේ කාරණා අපි අවබෝධ කරගත්ත නිසා බව කිව යුතුයි. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරය අමතමින් මිනිසාගේ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා නයිට්‍රජන් ප්‍රශස්ත වශයෙන් කළමනාකරණය කිරීමට ලෝක නායකින්ගේ ක්‍රියා කළ යුතු බව අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රකාශ කළා. මේ සියලුම කාරණා ඇතුලේ අපි මේ කාරණා කෙසේ වුණත් සමහර නිලධාරී මේ කාරණා පිළිබඳව භාගයට අවබෝධ කරගෙන භාගයට තේරුම් අරගෙන
අපේ ගම්වල හේන් ගොවිතැන් කරන අහිංසක ජනතාවට පුදුමාකාර විදියට වදයක් දෙනවා. පාරම්පරිකව වගා කරන ඉඩම්වලට ගල් දාලා වැට ගහලා ඒ මිනිස්සු අවුරුදු 30-40 වගා කළ ඉඩම්වලට නඩු දාලා අසරණ තත්ත්වයට පත් කරනවා. මගේ අදහස මේ වන ඝනත්වය විනාශ කිරීමවත් එහෙම නැත්නම් කැලෑව කපලා විනාශ කරන්න ඉඩ දෙන්න කියලා කියන එකවත් නෙමෙයි. වනාන්තර පුළුවන් තරමටම රටම ආවරණය වෙන විදියට හොඳට ආරක්ෂා කිරීම අපේ වගකීමක්. නමුත් රටට කන්න දෙන තමන්ගේ මුළු වෙරවීරිය දරලා අපේ ගොවියා සම ගෞරියා ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයකුත් පිළිබඳව අවධානය යොමු විය යුතුයි කියන එක මම මේ ගරු සභාවට යෝජනා කරනවා. මොකද එදා සුද්ධෝ අපිට නිදහස ලැබලා දීලා යනකොට ලංකාවේ වනගණත්වයේ 80%ක් තිබුණා. දැන් ඒකට
භාගයක්
අඩු වෙලා තියෙනවා. ඉතින් මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. හේන් ගොවියන්ට මේක තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට කැලෑව කපාගෙන ඇතුළට ගිහිලා තමන්ගේ ඒ වගා කටයුතු වල නියැලෙන්න කටයුතු කරනවා. ඒ නිසා වගාවට සුදුසු භූමිය හඳුනාගෙන ඒවට අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ යෝජනාව. කාලය ප්‍රමාද වෙන නිසා මම හිතනවා අවුරුදු 30-40 වගා කරපු ඉඩම් තහනම් කරලා සමහර ව්‍යාපෘතින් වලට යොදවන අවස්ථාවන් වලදී මේකට විධිමත් ක්‍රමවේදයක් අපි හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාට, අපේ සිබි රත්නායක මහත්මයා පෞද්ගලික ඇවිල්ලා මේව සොයලා බලලා අපිට අවශ්‍ය පාසුකම් ටික ලැබලා දුන්නා. කෘෂිකර්ම මාත්‍යාංශයේ හැටියට අපේ මම නියෝජනය මගේ මම දරණ නිලතලය අනුව අපිට විශාල වශයෙන් වන සංරක්ෂණයේ වෙනුවෙනුත් ඒ වගේම පරිසරය වෙනුවෙනුත් කරන්න පුළුවන් ගොඩක් දේවල් යෝජනා ගණනාවක් අපිට තියෙනවා. මම ඉතින් පළවෙනියෙන්ම මම කියන්න ඕනේ පළවෙනි යෝජනාව අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එකතු වෙලා හැම දරුවෙක්ටම පළවෙනි පන්තියට ඇතුල් වෙන හැම දරුවෙක්ටම ළමයි 3,00,000 ගානකට වඩා අධික ප්‍රමාණයක් එක වසරකට පාසලට ඇතුල් වෙනවා. හැම ළමයෙක්ටම පැලයක් පළතුරු පැලයක් තමන්ගේ ප්‍රදේශයේ වැවෙන වවන්න පුළුවන් පැලයක් ලබලා දීලා දරුවා ගහට කොළට ආදරය කරන දරුවෙක් හැටියට නිර්මාණය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා අද මේ වෙනකොට පරිසර අමාත්‍යාංශයෙන් ආරම්භ කරලා තියෙනවා මේ අවශේෂ කැල අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා ප්‍රකාශ කරා. අවශේෂ කැල හඳුනා ගන්න ප්‍රාදේශීය ලේකම්වරයාගේ යටතේ තිබුණ මේ සියලුම වගා නොකරපු බිම් අමාත්‍යාංශයට
අවශ්‍යට
බාර දීම නිසා සිදුන වෙන කරුණක් මට විනාඩියක් දෙන්න අවසන් කරන්න. ඉතින් මේ අවශේෂ කැල නැවත බාර අරගෙන ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් ඇතුව ගොවිතැනට යොමු කරවන්න පුළුවන් ක්‍රමවේදයක් ගැනත් අපි දැන්ට අපි අමාත්‍යාංශය හරහා බලාපොරොත්තු වෙනවා. අපි වන සංරක්ෂණ අමාත්‍යාංශය සමග එකතු වෙලා යෝජනාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආකාරයට විශේෂයෙන්ම මම සඳහන් කළ යුතුයි අපේ ජල පෝෂකාගාර ආරක්ෂා කිරීම අපේ ලොකු වගකීමක්. ඒ ජල පෝෂකාගාර ආරම්භ වෙන්නේ විශාල වශයෙන් ආරම්භ වෙන්නේ ඌව පළාතේ කටයුතු කරන්න කියලා අපි යෝජනා කරමින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා වන සංරක්ෂණ ඒ වගේම වන ජීවි ඒ වගේම පරිසර අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමන්ලාට ඒ වගේම නිලධාරීන්ට මේ කටයුත්ත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා බලාපොරොත්තු වෙන ගමන ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට සරත් ෆොන්සේකා මහත්මයා ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා.
මුළුසුනේ මන්ත්‍රීතුමනි ස්තුතියි. වැඩියෙන් කොලේ කියවන බලාපොරොත්තු වෙනවා වේලාව ඉතුරු කර ගැනීම සඳහා. කතා කරන්න ගියාම වෙලා යන වැඩි. අපේ රටේ අපි දන්නවා අතීතයේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිටම ජනාවාස සහ සතා සීපාවා සහජීවනයේ ජීවත් වුණා. සතා සීපාවා කියවම අනිවාර්යයෙන් මෙතනට වනයේ සම්බන්ධතාවය නිතරින්ම ගොඩනැගෙනවා. ලෝකයේ ශිලාචාර බව හා සදාචාරය ගොඩනැගෙමින් පවතින අවධියක සත්වයින්ගේ අයිතිවාසිකම් හා සත්ව හිංසනයට එරෙහි ක්‍රියාකාරකම් වලට මේ අවධියේ නිසිතැන ලැබෙමින් පවතිනවා. ඓතිහාසිකව දකුණු ආසියාවේ ජනතාවට සතා සීපාවට හා ගහකොළට සමීපව ආදරය කරපු ජනතාවක් අපේ මුතුන් මිත්තනුත් ඒ වගේ තමයි. මම දැක්ක පෞගියස්සල බූටානේ රජතුමා කතාවක් කරනවා. ඒ කතාව අහගෙන ඉන්නකොට අපටත් ඇඟේ මයිල් කෙලිම් වුණා. බුතානේ රජතුමාගේ කතාවේ එතුමා කියනවා එතුමාගේ රටේ ව්‍යවස්ථාවේ තියෙනවා කියලා රටේ භූමි ප්‍රදේශයෙන් 70%ක් වඩාන්තර පවත්වාගෙන යා යුතු බව. එතුමා කියනවා දැනටම දැනටත් 72%ක් වඩාන්තර තියෙනවා කියලා බූටානේ. අපේ සමහර මැතිවතුරුන්ට අපි දන්නවා දේශපාලනක් චේන්ට මං කියන්නේ ආණ්ඩුවට නෙවෙයි. මැතිවතුරු කියන්නේ පොදුවේ. සතා සීපවහා වනාන්තර ඇලජික්. කොයි වෙලේ වල්ලූරෙක් බාගන්නද. නැත්නම් කොහොම හරි කැලෑවේ අක්කර 50කට 60කට විදගන්නද කියලා තමයි හැම වෙලේම කල්පනා කරේ. බූටානේ අපට උදාහරණයක් ගතයි රටක්. බූටානේ රජතුමා පවසන ආකාරයට ඒ රටේ ජනතාවට වැදගත් වෙන්නේ දළදේශීය ආදායම නෙවෙයි. එතුමා පවසනවා ඒ රටේ ඒගොල්ලෝ වැදගත් කියලා සැලකන්නේ දළදේශීය සතුට. GDP නෙවෙයි GDH. ඒ සතුට ලබා ගන්නේ ලස්සනට ජීවත් වීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යාමෙනුයි කියලා එතුමා පවසනවා. මම හිතනවා මේ වගේ රටකට අපේ රට දූපතක් කුඩා රටක් මේවා අපට හොඳට ආදර්ශයට ගන්න පුළුවන්. බූටානේ එවැනි රටවල් ආර්ථිකය කඩාවැටලා තිබුණත් මේ විදිහට හිතනවා නම් අපටත් එහෙම හිතන්න පුළුවන්. අපේ රටේ වනජීවී ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 111යි. ඒකෙන් හෙක්ටයාර් 102ක් තියෙන්නේ ජනාවාස. ඊළඟට වන සංරක්ෂණ ඉඩම් තියෙනවා හෙක්ටයාර් 109ක්. මේ කියන්නේ ලඳු කැලෑ ඇතුළත්ව. රටේ කැලෑ එකතුව හෙක්ටයාර් 118යි. මේක රටේ භූමි ප්‍රමාණයෙන් 128ක් පමණයි. භූතානයේ 72ක් පවත්වාගෙන යනකොට අපි 128ක් පවත්වාගෙන යනවා මේ වෙනකොට. ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 18ක භූමි ප්‍රමාණයක්. මේ වෙනකොටත් ඉස්සෙල්ලා ගරු රංජිත් මද්දුව බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වාගේ තමුන්නාන්සේලා චක්‍රලේඛන හදනවා. මේ රටේ තියෙනවා ලඳු කැලෑ හෙක්ටයාර් 105ක් අක්කර 111ක් පමණ. ඒවා ගැන අපට ආරංචි විදියට මේ චක්‍රලේඛන ගහන්නේ ඒවා අපනයන භෝගවලට ලබා දෙන්න කියලා. ඒ කියන්නේ මේ හෙක්ටයාර් 105ක් ගියොතින් ඊට පස්සේ අපට ඉතුරු වෙන්නේ රටේ හෙක්ටයාර් 123යි. මේ රටේ අපේ වල්ලරි සම්පත ගැන කතා කරන්න ඕනේ. අපේ වල්ලරි සම්පත දැනට ගණනය කරලා තියෙන විදියට 6000ක් ජීවත් වෙනවා. අවුත් වනජීවි දෙපාර්තමේන්තුවේ අය සිතනවා 7000ක් පමණ වෙන්නත් පුළුවන් කියලා. බවුන් ආරක්ෂා කරගත යුතුයි. අපි අතීතයේ දැක්කා අලි රොෂාන් වැනි නරුමයින් ඇතින්නන් මරණ පැටවුන් ගෙනෙල්ලා කොළඹ ප්‍රදේශයේ අම්මන් තැන්වල තිකුණුවා. ඒවා සිදු වෙනකොට ඒ අවධියේ තමුන්නාසලගේ රජයේ තිබුණා. තමුන්නාසලා ඒවා දැක්ක මහක බලාගෙන හිටියා. ඒ එක්කම අපි දකිනවා දැන් අලි මිනිස් ගැටුම එන්න එන්න උග්‍ර වෙනවා. මේකට ප්‍රධාන හේතුව ලෙස අපි දකින්නේ සංවර්ධනය හෝ වෙනත් කරුණු නිසා අලින්ගේ වාසභූමිය අපි විසින් විනාශ කිරීම. මුරගහ කන්ද සංවර්ධන ව්‍යාපාරයකට හොඳ උදාහරණයක්. මුරගහ කන්ද සම්පූර්ණ කරාට පස්සේ එවකට හිටපු ජනාධිපති පළවෙනි පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ අලි ඔක්කොම නාවුල පැත්තට බකගුණ පැත්තට පහර දෙන්න පටන් ගත්තා. ඒ හැම ස්ථානවලටම මං ගියා. සංවර්ධනය කරනවා නම් ඒවට විකල්ප ක්‍රමවේද අනිවාර්යෙන් සකසා ගන්න ඕන. ඔබතුමා හරි අනිවාර්යෙන්. මම වනජීවී ඇමති කාලයේ සමහර විට ඊට පෙර සිටත් අලින් ආරක්ෂා කිරීමට අලි මිනිස් ගැටුම වැළැක්වීමට පියවර රාශියක් ගනිමින් පැවතුණා. ඉන් කීපයක් ගැන මම කතා කරන්න කැමතියි. අලි වැට ප්‍රථමයෙන්ම අපි දීර්ඝ අධ්‍යයනයක් කරා මේ ගැන. අපි සාකච්ඡා තිබ්බා. අපි මේකේ විශේෂඥයෝ ගෙන්න ගත්තා. ඒ සියල්ල අනුව අලින් ගම්වැදීව නැවැත්වීමට හොඳම ක්‍රමය විදුලි වැට බව අපි තීරණය කරා. ඒ අසාර්ථක වීමට හේතු වශයෙන් අපි දැක්කේ ඒක නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට අවශ්‍ය පිරිස් සාර්ථකව නොයොදා තිබීම. මම ඇමති කාලයේ ගණනය කළ ආකාරයට මේ සඳහා වනජීවී නියාමකයින් 1000ක් පමණත් ඊට අමතරව තවත් 6000ක පමණ පිරිසක් අවශ්‍යව තිබුණා. ඒක අපි දකිනවා අපි ඒ වෙලේ සැලසුම් කරා සිවිල් මුරකරුවන් වශයෙන් 3000ක් බඳවා ගන්න අටපාස් කට්ටිය ඊට පස්සේ ග්‍රාම ආරක්ෂක බටයින් දැන් කියන්නේ සිවිල් ආරක්ෂක බටයින් කියලා 3000 කට දෙවීමටයි අපි සැලසුම් කළා තිබුණේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. මම එක තැනකට ගියාම ගරු ඇමතුමා එක තැනක තිබුණා කිලෝමීටර් 25ක් බලා ගන්න සිවිල් ආරක්ෂක බටයින් 6 දෙනයි. ගහක් යටට එලා හිටියා. වතුර බොන්න රෙද්දක් හොදා ගන්න තැනක් නැහැ. වැසිකිළියක් නැහැ. ඒ ආකාරයට මේවා සාර්ථකව කරන්න බෑ. ඒකන්ද ඒ දෙවීම කරනවා නම්
ගරු සිවිල් ආරක්ෂක
ඇමතුමා මේකේ ඔබතුමා කියන කතාවට මම එකඟයි. ඒ වගේම ස්කෑම් කියන මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක ව්‍යාපෘතියත් එක්ක අපි මේ වැඩ ටික ආරම්භ කරන්න ඉන්නේ. හැබැයි පෞගේ කාලේ ඒ මුදල් වල ඌනතාවය නිසා දැන් ලැබෙන අවුරුද්ද කඩිනමින් පටන් ගන්නවා.
විසුති. බටයුකුත් එදීම තමයි සැලසුම් කළ තුනේ. ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන සහ අනෙත් පහසුකම් බට නිවාස පහසුකම් සියල්ල සලසා දිය යුතුයි. විදුලි වාට දැනට පවතිනවා කිලෝමීටර් 4000ක්. මම ඇමති කාලේ අපි ඒව ගණනය කරා. අවශ්‍යතාවයේ අලුත් අවශ්‍යතාවයේ හැටියට වනජීවි දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරා තව කිලෝමීටර් 2000කට 2500කට අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා කියලා. විදුලි වැට වෙනුවට අපි දකිනවා මේ දවස්වල අගල් කැපීම ආරම්භ කරලා තියෙනවා. මම කතා කරා වනජීවි දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ට. ඒගොල්ලොත් එකග වෙනවා අගල් කපනවා නම් අලි කුණුවල වල් කන්නේ නැ තැන්වල වගේ වට නම් කමක් නැහැ කියලා. මවත් මේක දකිනවා මේකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙන පුළුවන් ගරු ඇමතුමා. අලියෙක් අගලකට වැටුනොත් අලියෙක් වැටෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අඬු කැඩිලා අසාධ්‍ය තත්ත්වයකට පත් වෙනවා. ඒකෝටේ සතා අපේ ජීවිතේ අහිමි වෙන්න පුළුවන් ඊට පස්සේ අලියෙක් වැටුනොත් නැගිටින්න බෑ. බේත් කරලා හොඳ කරන්නත් බෑ. රාත්‍රී කාලෙත් අපි දකිනවා වගා ලිම් වලටම විශාල වශයෙන් අලි වැටෙනවා. ඒ වගේ වතුර තියෙන හින්දා උන් ජීවත් වෙනවා සමහරලාට. නමුත් අලියෙකුට බහින්න බැරි අගලකට වැටුනොත් ඒ අලියාගේ ජීවිතේ අනතුරේ. අනිත් පැත්තෙන් මට ආරංචි අපි වනජීවි අලි වැටට විදුලි වැටට මේකට කිලෝමීටරයකට මිලියන් එකක් තමයි ගණන් හදලා තියුනේ. වර්තමානයේත් ඒ තත්ත්වය තියෙනවා කියලා තමයි ආරංචි. නමුත් මේ අගල් කැපීමට කිලෝමීටරයකට මිලියන 2ක් යනවලු. එතකොට තමුන්නාසලා මුදල් හිගේ ගැන කතා කරනවා. තමුන්නාසලා මුදල් හිට මූණ දීලා ඉන්නවා. එතකොට අලි වැට කිලෝමීටර 2000ක් හදා ගන්න ඕන වෙලාවේ අගල් කපන්න ගියොත් හදන්න පුළුවන් 1000යි. ඒකන්ද ඒ ගැන තම උන්නාසලා කරුණා කරලා අවධානය යොමු කරන්න. ඊළඟට මම අලියට
ව්‍යාපෘතියට
ප්‍රමුඛතාවයේ විදුලි වැටට තමයි ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ වගේම අපහසුතාවයන් සහ ඒකෙන් ඉටි කරන්න බැරි තැන් තියෙනවා නම් අගල් කැපීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම්
වෙනවා. ස්තුතියි.
මේ මලියට ව්‍යාපෘතියට අවශ්‍ය සම්පූර්ණ මුදල අපි ඉන්නකොට ගන්නේ කරා. අර බට නිවාස වාහන සමහර දේවත් එක්ක බිලියන 6ක් පමණ වෙලා තිබුණා. දැන් ඒක වැඩි වෙලා ඇති. අපි මේ වෙලාවේ ගැසට් එකක් මගින් අනුමත කරගත්ත වනජීවි ෆන්ඩ් එකේ තියෙන බිලියන 5ක් ඊට අමතරව අවශ්‍ය වෙන මුදල් කැබිනට් පත්‍රිකාවක්ම දීන අනුමත ගල්ලා තිබුණා. භාණ්ඩාගාරයෙන් දෙන්න. මම හිතන්නේ ඔබතුමාටත් ඒ වනජීවි ෆන්ඩ් එකේ තියෙන මුදල් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වේවි. එතන විශාල මුදලක් තියෙනවා නිකන් කිසිම දෙයක් කරන්න නැතුව පාවිච්චි කරන්න නැතුව. මේට අමතරව අපි දැක්කා අලින්ට කෑම සඳහා අලි වැටවල් ගහනවා නම් මේ රටේ අලි වම දැක්ක විදියට අලි 7-100ක් පමණ ගම් වදිනවා. අලි වැටවල් ගැහිමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ අලි 7-100 කැලෑවලට තල්ලු කරන්න. එවනම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට කෑම බීම වලට තෘණ භූමි හදන්න වෙනවා. ඊළඟට වැව් හදන්න වෙනවා. මේක තමයි ස්කෑම්ප් ව්‍යාපෘතිය ඔබතුමා කිව්වා. ඒකෝ සිස්ටම් කන්සර්වේෂන් ඇන්ඩ් මැනේජ්මන්ට් ප්‍රොජෙක්ට්. මේ ව්‍යාපෘතියෙන් තමයි මේවට සල්ලි දෙන්න මම වනජීවි ඇමති කාලේ අපි බලාපොරොත්තු වුණේ. ඒ හැකියාව තියෙනවා. එහෙම නැතුව ඒගොල්ලෝ අලි වැටවල් වලටම සල්ලි දෙන්න කැමති නැහැ. මේ ව්‍යාපෘතිය හරහා මේක කරන්න පුළුවන්. ඒකට අපි කතා කරනකොට වනජීවි දෙපාර්තමේන්තුව කියන හැබිටට් එන්රිච්මන්ට් කියලා. තෘණ භූමි හැදීම සහ ජලය ලබා දීමට අවශ්‍ය පහසුකම් හැදීම අලින්ට. මේ අතරතුර අලි පාලනය සඳහා ලුණුගම් වෙහෙර අපි ආරම්භ කළා තියුණා. මම වනජීවි ඇමති වෙන්නත් ඉස්සෙල්ලා හෙක්ටයාර 3000ක් ඒකේ වටේ වටරවුම තියෙනවා කිලෝමීටර 30ක් වැටක වැඩ ආරම්භ කළා තිබුණා. ඒ අවධියේදී ස්කෑම් ව්‍යාපෘතියෙන් ඒගොල්ලෝ කරන්න හිටියා. නමුත් ඒ වැටට පස්සේ ස්කෑම් ව්‍යාපෘතිය අනුමතය දෙන්න බෑ කියලා තිබුණ නිසා මට ආරංචි ලැබෙන තොරතුරු අනුව ඒකට කියන්නේ එලිෆන්ට් හෝල්ඩින් ග්‍රවුන්ඩ් කියලා. ඒක ගොමරංකඩවල තියෙනවා. දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ වැට සාදීම ව්‍යාපෘතිය නැවතිලා තියෙනවා. ඒක අත්‍යවශ්‍යයි. මොකද ගෝමරන් කඩවල එක එක ප්‍රදේශ වලින් දාන අලි අල්ලන්න තියෙන පහසුකම් සීමිතයි. ඒක හින්දා තමයි මේ ලුණුගම් මෙහෙර යෝජනාව ඉදිරියට ආවේ.
ටෙන්ඩර් වල ප්‍රශ්නයක් තිබුණා වරව මන්ත්‍රීතුමා. ඒ නිසාම දැන් කඩිනමින් ක්‍රියාත්මක කරන්න නිමෝ ආයතනයත් එක්ක ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා.
Thank you. මට මගේ අලි වනජීවි අමාත්‍යාංශය ඉවත් කරා පුද්ගලික දේශපාලන හේතු නිසා. මගේ අමාත්‍යාංශය ඉවත් කරාම මා ගෙනා වැඩපිළිවෙල නවතුණා. අපි අලිවැටවල් සියල්ල 2019 අගෝස්තු වෙනකොට ඉවර කරන්න සැලසුම් කළා තිබුණා. ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නවතුණා. ඊට පස්සේ හිටපු වනජීවි අමාත්‍ය මගෙන් පස්සේ ආපු එක්කෙනා අපේ එක්කෙනෙක් තමයි. එයා කරපු එකම දේ තමයි උද්භිද උද්‍යානවලට යන එක. එහෙම නැත්නම් සත්තු වත්තට යන එක. තේරෙන වනජීවි ප්‍රශ්න බලන්නේ ආයි ප්‍රදේශ වලට කවදාවත් ගියේ නැහැ. මම වනජීවි ඇමති කාලේ මාස 3ක් පළවෙනි මාස 3 අලි ගැටුම් තියෙන හැම තැනටම ගියා. හැම සතියන්තේම ගියා. සතියන්තේම දවස් 3ක් 4ක් මම කොළඹින් පිට හිටියා. එහෙම ඉඳලා හැම තැනම අපි S2ෙන් දරගත්තා. ඒ ආකාරයට අපි දැනුම ලබා ගත්තා. 2019 හිටපු ජනාධිපති හිටන් අලිවැට කියලා මිලියන 325ක් වෙන කරගත්ත ජනාධිපති අරමුදලට ජනාධිපතිගේ බජට් එකට අයවැයට අපි දන්න අයවැයෙන් කිසිම දෙයක් කරේ නැහැ. එතුමා අඩු ගානේ පොළොන්නරුවේ තියෙන කුණු වලක් ඒක කන්න අලියනවා. අමාරු මැරෙනවා. මුළු රටම දකින්නවා ඒක. අඩු ගානේ ඒක වළක්වා ගැනීමටවත් එතුමා අවශ්‍ය පියවරක් ගත්තේ නැහැ. අලි ප්‍රහාර වලින් ඝාතනය වූ අයට අපේ රජය අපි බාර ගන්නකොට වන්දිය ගෙව්වේ ලක්ෂයයි. අපේ රජයේ 105කට වැඩි කරා. ඒක ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා. අලි ඝාතනයක් වෙච්ච හැමතැනටම මම පුද්ගලිකව ගියා. අලියෙක් මරුණ හැමතැනටම මම පුද්ගලිකව ගියා. ඒ ඝාතනය වෙච්ච මිනිස්සුන්ට මම පාලිත්වරක් පෙරුව හැමතුමා අපේ පුද්ගලික දැනෙනුත් අපි පුළුවන් තරම් උදව් කරා. අපි මේ වැඩේ කැපවීමෙන් කරා. ඒ මිනිස් වෙනුවෙන් අපේ නී සිටියා. වැව්පිටිවල අලි ගැවසෙන ප්‍රදේශවල දහස් ගණන් හරක් දැමීම සිද්ධ වෙනවා. ඒක වැඩියෙන්ම සිද්ධ වෙන්නේ කවුඩුල්ල තොප්පිගල යන ප්‍රදේශවල. හම්බන්තොටිනුත් යුද තියෙන කාලේ හරක් ගෙනිහිල්ලා දාලා තියෙන්නේ තොප්පිගල ප්‍රදේශයේ. සමාවෙන් හරක්. ඊට පස්සේ මේ වගේ හරක් 8000ක් පමණ ඉන්නවා. මං කවුඩුල්ලට ගිහිල්ලා එහේ ඉන්න එක පුද්ගලයෙකුට කතා කරා. එයාගේ ඉන්න හරක් 350ක්. මං ඇහුවා මේ හරක් 350න් කී දෙනෙක්ගෙන් කිරි ගන්න පුළුවන්ද කියලා. එයා කිව්වා 20 දෙන්නයි කියලා. මං ඇහුවා කොච්චර කිරි ගන්නවද 20 දෙන්නයි. ලීටර් 60යි. එමතුමා අලි 350ක් වැව්පිටියක දාගෙන එතන එයා කිරි ගන්නවා හරක් 3 දෙනෙක්. හොඳට ඇති ගන්න හරක් 3 දෙනෙකු යක්කරයකුයි තිබ්බනම් ඊට වඩා කිරි ගන්න පුළුවන්. මේ හරක් ඇති කිරීම කරන්නේ තනිකර මසට. අපේ ගරු අගමැතිතුමා යෝජනාවක් ගෙනාවා පහුගිය දවස්වල හරක් මැරීම නවත්තන්න. ඒක කරනවා නම් අපිත් කැමති. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. හරක් මස් කන්න ඕනමයි ඉන්නවා නම් පිටරටින් ගේන්න පුළුවන්. ඉන්දියාවෙන් හරි කොහෙන් හරි පකිස්තානයේ එහෙම දෙයක් කරනවා නම් මං හිතන ඒක හොඳයි කියලා. ඊළඟට මෙතෙන්දි මම මතක් කරන්න ඕන තව දෙයක්. හරක් 6 දෙනෙක් කෑමට ගන්නවා එක අලියෙක් කන ප්‍රමාණය දවසකට. අලියෙක් කනවා සමහරලාට පොඩි එකේ කිලෝ 100ක් විතර. ලොකු එකේ කිලෝ 150ක් විතර. ඒතකොට හරක් 8000ක් කිව්වම අලි 1000කට කන්න පුළුවන් කෑම මේ හරක් කනවා. ඒ ප්‍රදේශවල මම ඇමති කාලේ අලි 3 දිනකට කුරලෙඩ පවා හැදුනා. මේ හරකුන්ගේ එකන්දා අපි ඒගොල්ලන්ට ඩෙඩ් ලයින් එකක් දීලා තිබුණා 2019 අගෝස්තු වෙනකොට මේ හරක් ඉවත් කරගන්න ඕනේ කියලා. ඒගොල්ලෝ ඒකට සූදානම් වෙලා හිටියා. නමුත් මං හිතන්නේ එතනින් එහාට ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟට අපි දැක්ක පහුගිය දවස්වල ප්‍රශ්නයක් තිබ්බා. ගරු රාජ්‍ය අමාත්‍යවත් මෙතන ඉන්නවා. ජල ගැලුම් නිම්න ජනතාවට විනාශ කරන්න දෙන්න බෑ. ඒක තමයි මගේ පුද්ගලික මතය. අපි ඉස්සෙල්ලා කතා කරා පරිසරය සහ වනාන්තර ගැන. මේවා රැක ගන්න ඕනේ. මෙයා පණ වගේ රැක ගන්න ඕනේ. ඇමතුමාගේ ප්‍රශ්නයේදී මම දැක්ක වනජීවි නිලධාරියා හැසිරුණ ආකාරය. ඒ නිලධාරියා එක්ක මමත් ගිහිල්ලා සුංගාවිල පැත්තට ගියපු අවස්ථාවල කතා කරා. ඒ නිලධාරියාගේ ස්ථාවරය ගැන මම ඒ වෙලේ සතුටු වුණා. මොකද අනිවාර්යයෙන්ම අපට ඒ නිලධාරීන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිලධාරීන් කැපවීමෙන් සතුන්ට ආදරේ වනාන්තරවලට ආදරයෙන් රාජකාරිය කරනවා. ඒක හින්දා ජනතාවගේ ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒක මමත් දැක්කා. නමුත් ඒ ප්‍රශ්නේ විසඳන්න නම් වෙනත් ක්‍රියාමාර්ග වලට එළඹෙන්න වෙනවා. හරි ක්‍රියාමාර්ගය යන්න ඕනේ. වනජීවි නිලධාරීන්ගේ ගෞරවය නැති වුණොත් ඒගොල්ලෝ රාජකාරිය හරියට කරන්නේ නැති වුණොත්
අපට ඊට වඩා විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වේවි. වනජීවී පරපාලන අවශ්‍යතා විශාල වශයෙන් තිබෙනවා. අපි දැක්ක වනජීවී නිලධාරීන්ට ගැළපෙන ඇඳුමක් තිබුණේ නැහැ. මම කැලෑ ඇඳුමක් යෝජනා කරා. ඒකම යෝජනා කරේ ඒගොල්ලෝ කැලේට යන හින්දා. මෙතන ඉන්න නිලධාරියෙක් එදා කැලෑ ඇඳුමක් ගැන කතා කරා ග්‍රාම ආරක්ෂක සේවයේ. ඒ පුද්ගලයා ජීවිතේට කැලේකට ගිහිලා තියෙනවද දන්නේ නැහැ. ඒක හන්ද මම කැලෑ ඇඳුම දුන්නේ නැහැ කිව්වා. ඒතකොට මම මේ වෙලේ කරේ කැලෑ ඇඳුම නොදීපු එක නෙමෙයි. හමුදාවේ කැලෑ ඇඳුම ඒගොල්ලන්ට අඳින්න දෙන්න බෑ කිව්වා. ගුවන් හමුදා වෙන එකක් අඳිනවා. නායක හමුදා වෙන එකක් අඳිනවා. ඒතකොට ඒගොල්ලෝ හදාගෙන අඳින්න ඕනේ. ජීවිතේට කැලේට ගිහිල්ලා නැති සරත් විජේසේකර මැතුමාත් මෙතුමාත් කැලෑ ඇඳුමක් දුන්නේ නැහැ කියලා මාත් එක්ක තරහ වෙලා. ඊළඟට ඒ වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාවට සුදුසු අවියක් දෙන එක ඉතා වැදගත්. අර බැර ෂොට්ගන් වලින් ගිහිල්ලා රාජකාරී කරන්න ගිහිල්ලා මෙරුම් කාපු අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ වැටුප් වර්ග කිරීම ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වනජීවී නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ මැනේජ්මන්ට් සර්විසස් ක්‍රමවේදය යටතේ. ඒ කියන්නේ රජයේ සේවකීන්ට ගෙවන ක්‍රමවේදය. නමුත් ඒගොල්ලෝ කරන රාජකාරිය පැය 24ක් රාජකාරී කරනවා. ඒගොල්ලොන්ට සමහරලාල්ට නීතියානුකූල ක්‍රියාමාර්ගවලට උසාවි වලට යන්න වෙනවා. ඒවට පියවර ගන්න වෙනවා. එතකොට මේ කැපවීම මට ඒ වෙලේ අදහසක් ආවා. අර පොලිසියට වැටුප් ලබා දෙන ආකාරයට රෙගුලේටරි සර්විසස් වර්ගයට දාලා මේගොල්ලොන්ට වැටුප් දෙන ක්‍රමවේදය මොකක් හරි ඒක ප්‍රායෝගික ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. සමහර වනජීවී නිලධාරීන් ඒවට කැමති නැහැ. එතකොට වෙන පාඩුත් තියෙනවා වාසිත් තියෙනවා. නමුත් ඔබතුමන්ලා ඒව අධ්‍යයනය කරොත් මම හිතනවා ඒගොල්ලන්ගේ රැකියාව ඒ රාජකාරිය හරියට කරන්න පුළුවන් විදියකට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට වනජීවී ඉඩම් මිනුම් ඉඩම් වනජීවී ඉඩම් විශාල ප්‍රමාණයක් මිනුම් කටයුතු කරලා ගැසට් කළා නැහැ. මේ ප්‍රශ්නේ හැමතැනම තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය දෙයක්. හම්බන්තොට උදාහරණයක් හැටියට හෙක්ටයාර් 22000ක් අපි ගිහිල්ලා මේ ප්‍රදේශයේ දැක්කා. මහවැලි සහ වන සංරක්ෂණ ඉඩම් ඒගොල්ලෝ එකග වෙලා තියෙන වනජීවියට පවරන්න. නමුත් ඒවා ගැසට් කළා පැවරියම නීතියානුකූල කෙරලා නැහැ. දැන් ඔබතුමා ගියොත් ඔබතුමාට දකින්න පුළුවන් හම්බන්තොට
මේ කාරණේ පිළිබඳව ඉදිරියේදී පියවර ගන්නවා. නිසි ආකාරයෙන් පියවර ගන්නවා.
ඒ ප්‍රදේශයේ ගරු ඇමැතිතුමා සමහර අය බලෙන් අල්ලගෙන අක්‍ර 200-300 කෙසෙල් වගාවන්නෙන් දේවල් කරනවා. ඒකට ඒවා අනිවාර්යයෙන්ම නවත්තන්න සිද්ධ වෙනවා. දේශපාලන මැදිහත් වීමයි දුෂ්කර වේවි. නමුත් අනිවාර්යයෙන් මේවා කරන්න සිද්ධ වෙනවා. ඊළඟට මම කතා කරන්න ඕනේ පොයින්ට් ඔෆ් ඕඩර්ස් ගත්තා මේවා කතා කරන්න බැරි නිසා මේකත් එක්ක මම මගේ කතාව අවසන් කරනවා. තව විනාඩි කීයක්ද තියෙන්නේ?
ඔබතුමා තව විනාඩි 7ක කාලයක් තියෙනවා.
හොඳයි, thank you. ඒක වැඩිත් එක වගේ. අවසාන දවසේ මම කතා කරනකොට මම මෙතන කතා කරා විනය ගැන. නීතියා සාමය ඇමති මෙතන හිටියා. දැන් කියන්නේ මහජන ආරක්ෂක ඇමති කියලා. මම කතා කරලා උදාහරණයක් දුන්නා. මම කිව්වා ඔබතුමාගේ පුතා ඔබතුමා යටතේ වැඩ කරන කෙනෙක්, ඔබතුමා යටතේ තියෙන දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නිලධාරියෙක්, නිල ඇඳුම ඇඳගෙන ඇවිල්ලා ඔබතුමා බඩාගත් එක වැරදි කියලා. එහෙම තමයි හමුදාවලත්. මම දැක්ක උදාහරණයක් ඇටියට යෝෂිත රාජපක්ෂ. එයා පුහුණුවීම් අවසානයේ නිලධාරියෙක් ලෙස අධිකාරියට පත් වුණ දවසේ අපි දැක්කා. එතකොට එවකට ගරු ජනාධිපතිතුමා ගිහිල්ලා කිය පෙළපාලියට. අපි දැක්කා යෝෂිත රාජපක්ෂ ඇවිල්ලා සෙලුට් එකක් ගැහුවා. බදාගත්තේ නැහැ. අපි දැක්කා යෝෂිත රාජපක්ෂ ඇවිල්ලා අම්මා බදාගත්තා. අම්මා බදාගෙන දුන්න කිස් එකක්. ඒකේ වරදක් නැහැ. ඒකේ කිසි වරදක් නැහැ. මොකද යෝෂිත රාජපක්ෂේ මවුතුමී රජයේ සේවකයෙක් නෙමෙයි. ඒක හින්දා නිල ඇඳුමින් යෝෂිත රාජපක්ෂ මව බදාගත්ත එකේ වරදක් නැහැ. මේ දවස්වල Facebook එකේ හරි ඉන්නවානේ තමුන්නාසලා මේගොල්ලෝ කියන්නේ බයියෝ කියලා. ඒගොල්ලෝ මට කුණුහරුපෙන් බැන බැන දානවා. මම ෆීල් මාෂල් වුණ දවසේ මගේ බිරිඳ සහ මගේ දියණියට හාදු දෙන අවස්ථාවේ පින්තූරය දාලා මට දෙන්න පුළුවන් නම් ඇයි සරත් තීරසේකට බැරි කියලා. එතකොට මේකේ වෙනස තේරෙන්නේ නැද්ද? මේකේ වෙනස තේරෙන්නේ නැත්නම් ඉතින් බයියෙක්ම වෙන්න ඕනේ. මොකද මගේ බිරිඳ සහ මගේ දියණියන් රජයේ සේවකයොත් නෙමෙයි. ඒගොල්ලෝ හමුදාවෙත් නෙමෙයි. ඒගොල්ලෝ නිල ඇඳුම් අඳින්නෙත් නැහැ. මේ වගේ දේවල් මේ රටේ අනාගතය ගැන කතා කරන ගරු මැති ඇමතිවරු මේවා තේරුම් ගන්න ඕනේ. මේ සම්ප්‍රදායන් විනය නැති තැනක කවදාවත් රාජකාරි හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකන්ද විනය කියන එක අත්‍යවශ්‍යයි. ඌ එක පටන් ගන්න ඕනේ උඩ ඉඳලා. ඕන තැනක විනය පටන් ගන්න ඕනේ ඇමතිගේ ඉඳලා පල්ලෙහාට ගමන් කරන්න ඕනේ. ඊළඟට මම එතුමාට කිව්වා ඔබතුමා මගේ යටතේ හිටපු කෝප්පල් කැඩට් කෝ එකේ ඔබතුමා දැන් අමති කෙනෙක් කියලා ඉන්න දැක්කම මට හරි සන්තෝසයි සුබ පතනවා කියලා. එයා ටක් ගාලා ප්‍රතිචාර දැක්කුවා හීනමානෙන්. ඒ වුණාට දැන් මම එදා කෝප්පල් වුණාට ඔබ යටතේ මම ආද ඇමති ඔබතුමා මන්ත්‍රී කිව්වා. දැන් මෙතන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා මන්ත්‍රී වෙලා දීර්ඝ කාලයක්. එතකොට මම ඇමති. එතකොට මම හමුදාපති ඉන්නකොට එයා ජනාධිපති. අපි කවදාවත් ඒ වගේ ජරා කතා කියලා හීනමානෙ පෙන්වන්න ගියේ නෑ. ඇල්ලුවට ලක් කළ ඒවායින් පේන්නේ පුද්ගලින්ගේ තියෙන අඩුපාඩු මිසක් දක්ෂකම් නෙමෙයි. පොලිස් නිලධාරීන් මට කතා කරා 10 දෙනෙක් පමණ. ඒ ඔක්කොම කිව්වා එසරත් විජේසේකරගේ පුත්‍රයා ඩොක්ටර් කෙනෙක් පොලිසියේ. පොලිසියේ දොස්තරලා නිල ඇඳුම් අඳින්නේ නැහැ කිව්වා. ඒගොල්ලන් තනතුර දීලා තියෙනවා හමුදාවෙත් ඉන්නවා හැම. නමුත් නිල ඇඳුම් අඳින්නේ නැහැ. මෙතනට ඇවිල්ලා තිබුණේ මම හිතන්නේ වෙනින් කාගේ හරි යුනිෆෝම් එකක් ඉල්ලලා ඇඳගෙන. කොණ්ඩය කපලා තිබුණේත් නැහැ. ඒතකොට ඒවා හදාගන්න වෙනවා. කොන්ද ගෙලින් තියාගෙන නැවති කෙනෙකුට වැඩ කරන්න නම් ඒව දැකලා හංගගෙන ඉඳලා වැඩක් නැහැ. Facebook එකේ මඩ ගහලා වැඩක් නැහැ. ඊළඟට එතුමා කිව්වා එතුමා යුද්ධයට ප්‍රධාන සෙන්පතියන් 5 දෙනාගේ එක්කෙනෙක් කියලා. සිවිල් ආරක්ෂක හමුදා කියන්නේ අර STF එක වගේ ඒ වගේ සේනා විධායක කෙනෙක් යටතේ තියෙන හමුදාවක්. ඒවා යුද හමුදාවට සංසන්දනය කරන්න බෑ. අපි එතුමාට අඩුවානේ ආරක්ෂක කවුන්සලයටවත් එන්න දුන්නේ නැහැ කවදාවත්. අපි අර නිදා දිනේදීම තමුන්නාසල දකින්නවා පොලිස්පති හමුදාපතිවරු තුන්දෙනා ජනාධිපති පිටිපස්සේ හිට ගන්නවා. සිවිල් ආරක්ෂක බලකාය නායකට ඇවිල්ලා එතන හිට ගන්න බෑ. එතුමා අමුතු ලෝකෙක ජීවත් වෙන්න හිතනවා. එතුමා හදනවා එතුමා කතා කරනකොටත් අපි යුද්ධ ඉවර කරා කියලා. එතුමා වෙඩි හඩක් ඇහෙත් නැණක හිටියේ නෑ. දැන් අර තමුන්නාසල දැක්ක පහුගිය දවස්වල පල්ලෙගම කියලා එයා තමයි කොමඩාන්ට් හිටියේ සිවිල් ආරක්ෂක බලකායේ. සිවිලියන් කෙනෙක්. එයා කරේ පරිපාලනය විතරයි. එතකොට සරත් වීරසේකරය කරා වීරසේකර කරා පරිපාලනයේ සිවිල් ආරක්ෂක හමුදාවේ මුළු සිවිල් ආරක්ෂක බටයෝ සියලුම දෙනා 5000ක් පමණ පොලිසියට යකල්ල තියෙනවා පොලිස් ස්ථානවල වැඩ කරන්න. ඉතුරු සියලුම දෙනා මගේ යුද හමුදාවට යකල්ල හිටියේ. ඒගොල්ලෝ මෙහෙයුම් වලට දෙව්වේ අපි. කැළ ඇඳුමක් දුන්නේ නැහැ කියලා මට දොස් කිව්වා. කැළ ඇඳුම දෙන්න බෑ කිව්වේ නැහැ. හමුදා කැල ඇඳීම ඒගොල්ලන්ට අඳින්න දෙන්න බෑ කියලා මං කිව්වා. ගුවන් හමුදාවට වෙනම තියෙනවා. නායක හමුදාවට වෙනම තියෙනවා. ඒගොල්ලෝ එකක් ඇඳගත්තා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි ඒ වගේ කුහක කමින් හීනමානෙන් වැඩ කරේ නෑ මේ ප්‍රශ්නවල යුද්ධ තියෙන කාලේ කවදාවත්. ඊළඟට එතුමා කිව්වා යුද්ධේ කාලේ ආව මිලි බෑන්ඩ් ආවා කිව්වා. තව කවුද ආවා කිව්වා. ජනාධිපති හරවල ඇරියා කිව්වා. ජනාධිපති යුද්ධයට බාධා කරන්න දුන්නේ නෑ කිව්වා. නමුත් මම එතුමාට මතක් කරන්න ඕනේ මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට දොස් කියනවා නෙවෙයි. එතුමා මේ අවධියේ ඉන්න තත්ත්වය අනුව මම කැමති නැහැ කොහොමත් එතුමාට මඩ ගහන්නත්. නමුත් ඒ අවධියේ 2009 ජනවාරි 31 සහ පෙබරවාරි 1 රජයේ තීරණය කරා සටන් විරාමයක් දෙන්න. මම ඒකට විරුද්ධ වුණා. සටන් විරාම වේලාවේ ත්‍රස්තවාදීන් අපට පහර දුන්නා. මගේ සෙබළු කිලෝමීටර් 4ක් පස්සට ගියා. මට සෙබළු 300ක් විතර නැති වුණා. ඒ සටන් විරාමයේ දීපු නිසා. තව කිලෝමීටර් 3ක් අපි පස්සට ගියා නම් අර මාන් කුලම කඩන් වැටෙනා වගේ අවුරුදු 2යි මාසයක් කරපු යුද්ධයේ සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. අපි ඊට අමාරුවෙන් එක මර්ධනය කරලා තමයි ඒ තත්ත්වේ බේරුණේ. ඒක සරත් වීරසේකර මහත්මයා ඒව දන්නේ නැහැ. එතුමා දන්නේ නැතුව යමක්ම හරියට ගැඹුරින් දන්නේ නැතුව මේවා කතා කරනවා. ඊළඟට සිල් ආරක්ෂක ප්‍රධානියා හැටියට එතුමා පත් කරන්නේ ඉස්සෙල්ලා ආරක්ෂක ලේකම් මේවකට වර්තමාන ජනාධිපති මාත් එක්ක කතා කරා. මමයි කිව්වේ යෝජනා කරේ එයාට දෙන්න එයාට රැකියාවක් නැති නිසා. එතකොට කරන්නාගොඩ නේවි කමාන්ඩර් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා මෙයාට වාහනයක් දෙන්න ඩ්‍රයිවර් කෙනෙක් දෙන්න ආරක්ෂක බටයින් දෙන්න මගේ ඔෆිස් එකට ඇවිල්ලා ඇඬුවා ඒවා දෙන්නේ නැහැ කියලා මමයි පුද්ගලිකව එයාට දුන්නේ වාහනේ දුන්න ඩ්‍රයිවර් දුන්න ආරක්ෂක බටය දුන්න සීල් ආරක්ෂක හමුදාවට අවශ්‍ය සියලුම නිලධාරීන් දුන්නේ මම එයා ලයිස්තු හදා දෙව්වා විනය හේතු මත හමුදාවෙන් අස් කරපු නිලධාරීන්ගේ නම් දාලා මම එයාට කතා කරලා කිව්වා විනයට අස් කරපු අය ගන්න බෑ මං වෙන කට්ටියක් තෝරලා දෙන්නම් කියලා සියලුම නිලධාරීන් දුන්නේ මම යුද හමුදාවේ. නමුත් එතුමා මෙතන ඉන්න කිසිම කෙලෙහිගුණක් නැතුව මට ගරහන්න පටන් ගත්තා. මම සීල් ආරක්ෂක හමුදාවට ද්‍රෝහි වුණා වගේ. ඊළඟට මෙතන අපි දැක්කා එදා දයාසිරි ජයසේකර ඇමතිතුමා කඩයන් නැදුව සරත් වීරසේකර ඇමතිතුමාට එයා හිතන ඇති එතකොට සරත් වීරසේකර ගිහිල්ලා ඉවිල්ලා එයාට කැබිනට් ඇමතිකමක් කරන් දෙයි කියලා. එහෙම කරන්න බෑ. ඒවා ලැජ්ජාසහගත වැඩ. එතුමා මෙතන එක එක දේවල් කිය කිය අර පෙළපාලියේ යනකොට වගේ රිලා නැටුන් නටන්න හැදුවා. අපි ඒවා ඉතා පහත් විදියටයි දකින්නේ. ඒවා නිකන් ගැලරියට ගහන ගැහිලි. සරත් විජේසේකර මැතිතුමාගේ කතාවේදී එදා කිව්වා ඉමෝෂන් නැත්තේ හරකුන්ටයි බල්ලොන්ටයි එහෙම කිව්වනේ. කියන්නේ අපි මේ පැත්තට දාන්න ඕනේ හැදුවා. පුතා බදාගත්ත එක වැරදි කිව්වා. මම එතුමාට මතක් කරලා දෙන්න ඕනේ. සත්තුන්ට ඉමෝෂන් තියෙනවා. දැන් දැකලා නැත්නම් අඩු ගන්න බැල්ලියෙක් පැටව ගැහුවම බලන්න කොච්චර ආදරෙන් පැටව බලා ගන්නවද? හරකෙක් පැටියෙක් ගැහුවම බලන්න කොච්චර ආදරෙන් ලෙපකා බලා ගන්නවද? සත්තුන්ට ඉමෝෂන් තියෙනවා. සරත් විජේසේකර ඇමතිතුමනි ප්‍රශ්නේ තියෙන්නේ සත්තුන්ට ඉමෝෂන් කන්ට්‍රෝල් කරන්න බෑ. එතකොට ඉමෝෂන් කන්ට්‍රෝල් කරන්න බැරි මිනිස්සු ඉන්නවනම් මිනිස්සු අතරේ ඒගොල්ලෝ වැටෙන අරගණයට විශේෂයෙන්ම හමුදාක නිලැඳුන් අදින් තැනක ඉන්නවනම් අනිවාර්යෙන් ඉමෝෂන් කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඉමෝෂන් වලට උඩින් විනය යන්න ඕනේ. ඒක තමයි හමුදාවල පොලිසිය තියෙන ක්‍රියාපිළිවෙත. ඒවා ඉගෙන ගන්න ඕනේ. එතුමා පොලිසිය ආදිය පාලනය කරලා ඉවරලා ඒවා ශක්තිමත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවනම් යුද්ධයේ ගෞරවය යන්නේ දේශපාලනක් කියන්ට කිව්වා. කොච්චර ලැජ්ජ නැති කතාවක්ද? මගේ ජීවිතේට මං ජීවිතේට අහලා නැහැ නිලැඳුමක් ඇඳපු මිනිහෙක් යුද්ධයේ ගෞරවය දෙනවා කියලා දේශපාලනක් කියන්නේ. ඒකට හේතුව එතුමා කවදාවත් වෙඩි හඬක් ඇහෙන තැනක හිටියේ නැහැ. කවදාවත් වෙඩිල්ලකට මූණ දීලා නැහැ. ඒකන්ද එතුමා හිතන ඇති යුද්ධයේ ගෞරවය දේශපාලනක් කියන්ට කියලා. එතුමා කිව්වා පොත් ලියවිලා තියෙන්නේ වින්ස්ටන් චර්චිල් ගැන කිව්වා. ජෙනරල් ජීප් එයා ගැන නැහැ කිව්වා. අපි දන්නවා ජෙනරල්ලා ජෙනරල් ජීප් ඒ වෙනම යුද්ධයක්. නමුත් ජෙනරල් ඓසන්හාර ඇමරිකාවේ එතකොට ජනාධිපති ෆීල් මාෂල් මොන්ගොමරි ෆීල් මාෂල් රොමෙල් හිට්ලර්ගේ මේ ඔක්කොම ගැන පොත් තියෙන ඇති වෙනකම් එතුමා පොත් කියලා නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එතුමා ගුව වින්ස්ටන් චර්චිල් ගැන පොත් තියෙනවා කියලා මම එතුමාට මතක් කරනවා. එංගලන්තයේ යුද්ධයෙන් පස්සේ තිබුණ පළවෙනි මැතිවරණයම එංගලන්තයේ ජනතාව වින්ස්ටන් චර්චිල් ගෙදර ඇරියා. ඊට පස්සේ ආ දේශපාලනේ හිටියේ නැහැ. මෙයා වින්ස්ටන් චර්චිල් ලොකුයි කියලා පෙන්නනවා හමුදාවල ජෙනරල්ලට වඩා. ඒතකොට යුද්ධවලදී හමුදාවට ලැබිය යුතු ගෞරවය අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ. ඒ මත තමයි අපි රණවීර ජීවිත පූජා කරන්නේ. ඒකේ වටිනාකම එතුමාට තේරුන්නේ නැහැ. ජීවිත පූජා කරන රණවීරව මොන හමුදාවේ වුණත් ඒකේ වටිනාකම එතුමාට තේරුන්නේ නැහැ. ඒකයි එතෙන් තියෙන ප්‍රශ්නේ. ඊළඟට අවසාන වශයෙන් එතුමා කතාවේදී කිව්වා මට ඒක අහන්නත් ලැජ්ජයි මේ ලස්සන මේ උත්තරීතර සභාව ඇතුලේදී එතුමා කිව්වා විශේෂයෙන්ම මහජන ආරක්ෂා ගැන බාරවින්න ඇමති හැටියට එතුමා කිව්වා TN එක තහනම් කරන්න ඕනේ කිව්වා. TN එක තහනම් කරනවා කියන්නේ උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරනවා කියන එක. එතුමා මහජන ආරක්ෂක ඇමති දකුණට පමණක් නෙමෙයි උතුරට නැගෙනහිරට සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොටම මහජන ආරක්ෂක ඇමති. එතුමා දැනගන්න ඕනේ මෙතන ඉන්න අර සුමන්දිර ගරු මන්ත්‍රීතුමා සම්බන්ධන් මන්ත්‍රීතුමා කවදාවත් ජාතිවාදය අවුස්සලා නැහැ. ජනතාව වෙනුවෙන් කතා කරනවා. අපිත් කතා කරනවා. ඒගොල්ලන්ටත් ඒ අයිතිය තියෙනවා. ඒතකොට එහෙම කතා කරා කියලා කවුරු හරි දේශපාලන පක්ෂයක් අවලංගු කරන්න කියන තරම් මෝඩ නම් මේ රටේ අතීතයේ වෙච්ච දේවල් අමතක කරලා මහජන ආරක්ෂාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා එතුමා ඒව ඉගෙන ගන්න ඕනේ. දේශපාලනය කියන්නේ මොකද්ද? ජනතාවගේ අයිතිවාසිකම් කියන්නේ මොකද්ද? ජනතාව ආරක්ෂා කිරීමේ අයිතිය අපට තියෙනවා කියලා එතුමා අමතක කරන්න හොඳ නැහැ. දෙමළ සිංහල මුස්ලිම් කවුරු හෝ වේවා මගේ පාඩම එතුමාට මතක් කරලා දෙන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. මිලාර ඉෂාක් රහමාන් මහත්මයා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
විනාඩි 10ක්
කාලේ අඩුවීමක් වෙලා තියෙනවා මන්තුමා.
ගරු සභාපතිතුමනි විශේෂම අද අපේ ඇමතිවරු එවාගේ රාජ්‍ය ඇමතිතුමත් ඉන්නවා. ඔබ දෙපළට විශේෂම විදියට මේ රජයේ පත් වෙලා ලංකාව තියෙන මහ විශාල ප්‍රශ්නයක් තියෙන අමාත්‍යංශය බාර දීලා තියෙනවා. මම හිතන විදියට මේවා හිතාම සාර්ථක විදියට මේ අවුරුදු 4 කාලය තුරදී ඔබ දෙපළුම නිවැරදි කරලා ජනතාවට දෙයි කියලා මම සතුටු වෙනවා. ගරු ඇමතිතුමනි මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේම සමස්ත රටේම රාජධානියක් වශයෙන් තමයි ලංකාව තිබුණේ. මේ රාජධානිය තුලදී ඔබ දන්නවා 1977 පස්සේ තමයි මා විශාල ජල යෝජනාව ඇති වුණේ. ඊට පෙර තමන්ගේ ජීවිතේ ගත කරගන්න කෘෂිකර්ම වලට සම්බන්ධ වෙච්ච අය ගොවිතැන් කටයුතු කරුවේ හේනවල. මේ හේනවල ගොවිතැන් කටයුතු කරනකොට ඒ පළාතට සුදුසු වෙන බඩ ඉරිමි වෙන්න පුළුවන් කෞපි සෝයා මුංගට වාගේ දෙවල් වෙස්සට මහ විශාල මහා කැලවක් කැලි කර නැතුව ලදු පොඩි කැලවල් ඇලි කරලා තමයි තමන්ගේ ගොවිතැන් කටයුතු කරුවේ. ඔබ දන්නවා 2006-10 කාලයේදී කැසට් එකක් නියුත් කරලා තියෙනවා
ඔබ තමුන්නාස්ලගේ අමාත්‍යංශ සාරහා සියලුම වෛතාන් කටයුතු කරපු ඉඩම් වල අත්පත් කරගන්න ඕනේ කියලා. මෙහෙම කරපු නිසා අපේ ජනාධිපතිතුමාගේ විශේෂම සෞභාග්‍ය දක්ම අනුව රටේ නිෂ්පාදන වැඩි කරලා පිට රටින් ගේනව නවත්තලා ලංකාව නිෂ්පාදන කරන ඕනේ කියලා ජනාධිපතිතුමා තීලිමක් කරලා තිනවා. නමුත් කිසිම ගොයි මහතුරෙකුට තමන්ගේ ගොයිතන් කටයුතු කරගන්න බැරි අවස්ථාවලා තියෙනවා. අවුරුදු 4-5කට පෙර ඉඳලා මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය වෙනකොට මගේ දිස්ත්‍රික්කයේ ඉන්න හුඟක් ගොයි මහතුරුගේ උදාරණමාක ඔරෝපතාන කෙකිරාව බල ප්‍රදේශයේ ගණාවපල කොල්ලංකුටිගම නේගම නිකව වගේ බල ප්‍රදේශවල අපි ෆොරස් ඩිපාර්ට්මන්ට් එකයි වයිල්ඩ් ඩිපාර්ට්මන්ට් එකයි දෙකලුම ගිහිල්ලා විශාලම උනන්දුවක් දක්වා. නමුත් තාම එයාට කටයුතු කරන්න අවස්ථාව දීලා නැහැ. ඔබ දෙපළුම ඉල්ලීමක් කරනවා ගරු මෙතුමනි, අපේ ගොයි මහතුරුන්ට ඒ ගොයිතන් කටයුතු කරන්න නියම විදියට මහා කැලයක් එලි කරන්න අපි ඉඩ දෙන්නේ, රටට පරිසර විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ. මේක ලඳු කළ මහපාර ඉඳලා අඩි 20ක් යනකොට කණු දාලා මේක මහපාරත් වෙන්න පුළුවන්. ගංගොල්ල තියෙන අතුරු පාරටත් මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ඔබ තමුන්නාසලා නිවැරදිම අනිවාර්යම ගොයි මහතුරට ඒ කටයුතු කරලා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා ඇමතුමනි.
සිබි රත්නගවත්තම
ක්‍රියාත්මක කරන්න දිසාපති සහ ප්‍රාදේශීය ලේකම්, ඒ වගේම ඉඩම් පරිහරණ නිලධාරී, ඒ වගේම වනජීවී වන රක්ෂණ නිලධාරීන් එකතුව සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන්න සූදානම්.
බොහොම ස්තුතියි ඇමතුමනි. ඒ වගේම තමයි ඊට වඩා මහ විශාල ප්‍රශ්නයක් තියෙනවා, අලි මිනිසුන්ගේ ගැටුම. ඒකට අපේ ඇමතුමත් කිව්වා අලි වැට ඉදිකරන්න, ඒ වගේම වඳුරා වලින් රිලව් වලින් මොනරා වලින් වගා කරන දේවල් අපිට ගෙවල් වලට ගෙන්න බැරි ප්‍රශ්නයක් තියලා තියෙනවා. ඒකට වඳුරා මරන්න බෑ, හානියක් කරන්න බෑ. ඒකට ඔබ තමුන් ආසල හොඳ විසඳුමක් ලබා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ විදිහ තමයි පරිසර ලෝකයේම තියෙන සුන්දරම රටක් ලංකාවම. මේ රටේ අපි දන්නවා ලංකාවම මහා විශාල වනාන්තර තියෙනවා, අපි ආරක්ෂා කරන්න ඕනයි. ඒ විදිහ තමයි ලංකාවම එක කාලය තුළදී මේ අවුව තියෙනවා, වැස්ස තියෙනවා, ඒ වගේම කූල් තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. නමුත් ගරු මෙතුමනි, අපිට මීට වඩා ප්‍රශ්නයක් මේ ලංකාව ඇතුළදී දැන් තියෙනවා මෙතුමනි. පරිසර විනාශයක් නැති විදිහට ඔබ දන්නවා මෙතන ඉන්න සියලුම ඇමතිවරු දන්න දෙයක් තමයි අපේ මුස්ලිම් මන්ත්‍රීවරු, ඒ වගේම අපිට මේ පාර්ලිමේන්තුවේ ඉන්න උපකාර උදව් කරන මන්ත්‍රීවරු ඔක්කොම මේ දවස්වල කතා කරන දෙයක් තමයි අපේ ඔබ තමුන්නාසලගේ ඉල්ලීමක් කරන දෙයක්. අපි රට බෙදලා ඉල්ලන්නත් නැහැ, අපි අයිතිවාසිකම් ඉල්ලන්නත් නැහැ, අපි රටට කවදාවත් හානියක් වෙන වැඩේ කටයුතු කරලත් නැහැ. ජාති අතරදී සමගියයි සාමයක් විනාශ වෙන්න විදියට මුස්ලිම් ජනතාව කවදාවත් වැඩ කරලත් නැහැ. ඔබ දන්නවා පහුගිය අවුරුදු එකට පෙර කාලකන්ණියක් අපේ අතරදී මුස්ලිම් නම පාවිච්චි කරලා මේ රටට විනාශයක් ඇති වුණා. එතන ඉඳලා අපේ ප්‍රශ්නවල වෙනකොට ඔබ තමුන්නාස්ලාගේ බොහෝම කාරුණික අවධානයක් වශයෙන් ඉල්ලීමක් කරන දෙයක් තමයි අපේ මුස්ලිම් සහෝදරයෝ මේ දවස්වල කොරෝනා වලින් මරණයට පත් වෙනවා. අපේ ගරු ඇමතුමනි,
ඔබතුමාට විනාඩි දෙකක කාලයක්.
කිසිම පරිසර විනාශයක් නෑ මේක. ඔබ දන්න දෙයක් තමයි ලංකාවම වසංගති විශේෂ වෛද්‍යවර නිහාල් අබේසිංහ මහත්මයා කියනවා මේක කාටවත් හානියක් වෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේ. අපි කියනවා ගරු ඇමතුමනි, ජනාධිපතිතුමනි, අග්‍රාමාත්‍යමනි, එවාගමේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමතුමනි, සෞඛ්‍ය ඇමතුමනි, සියලුම විපක්ෂ නායකතුමා, සියලුම මන්ත්‍රීවරනි, ඔක්කොමගෙන් අපි පුළුවන් තරම් ඔබ තමුන්නාස කාරණික ඉල්ලීමක් කරනවා. මේ සෞඛ්‍යයට හානියක් නැතුව ලෝකයේ රටවල් 196කදී මහ පොළවල භූමිදාන කරනකොට එයි මේ ලංකාව විතරයි අපිට ඉඩ දෙන්නේ කියලා මහා විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේවා කතා කරනකොට මේක පාවිච්චි කරනවා සමහර අය තමන්ගේ වාසි ගන්න සමගිය විනාශ කරන්න. ඔබ තමුන්නාසරගේ ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේදී සමහර අය මේවා පාවිච්චි කරනවා රටේ සාමය සමගිය විනාශ කරලා අපි අතරදී නැවත වාරයක් සමස්ත විදිය රටේ ප්‍රශ්නයක් ඇතිකරන්න සමහර කණ්ඩායමක් මේක තමන්ට වාසියක් වෙන විදියට පාවිච්චි කරන නිසා කරුණා කරලා සභාපතිතුමනි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ සුන්දරම ලෝකයේ තියෙන පරිසර වලින් හොඳම රටක් නැවත වාරයක් ප්‍රශ්නයක් ඇති වෙලා සාමය සමගිය විනාශ කර නැතුව අහිංසක මුස්ලිම් ජනතාවගේ මරණයට පත්වෙච්ච ජනතාවගේ අපි ඊළඟක් ඉල්ලුවේ නැහැ අපි රට බෙදන්න කියලා ඉල්ලන්නේ නැහැ අපේ ආගම අනුකූල අපේ ආගමට මරණයක් පත් වුණාට පස්සේ අන්දිම යාට කරන උතුම් උපකාර තමයි එයාව වලදාන එක
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්
කරන සභාපතිතුමනි ඒකට අවස්ථාවක් දෙන්න කියලා ඔබ තමුන් ආසා ඉල්ලීමක් කරනවා වෙන දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ කාල සීමාව තුළදී මේ රටේ ඉන්න මුස්ලිම් විතරයි නේ ලෝකේ ඉන්න සියලුම මුස්ලිම් මහා විශාල පීඩනපත් වෙලා තිනවා සෞඛ්‍ය අපේ එමෙතුමනි ඔබතුමා දන්නවා පරිසරයට කිසිම හානියක් වෙන්නේ
නැහැ
මම කියන දෙයක් නැහැ මුළු ලෝකෙම කියන දෙයක් යයි ලංකාව විතරයි පරිසරයට හානියක් වෙනවා කියලා මෙව්වා නැවත නැවත ප්‍රශ්න ඇතිකරන්න මේක ඇතිකරන කියලා එනිසා සභාපතිතුමනි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමනි ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න 225 නායකතු වෙලා අපි අසරණ වෙලා ඉන්න මුද වෙලාවට අපිට උපකාරයක් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා මම සමුගන්නවා
බොහොම ස්තුතියි